අපිට අද ඉස්සෙල්ලාම ගන්න තියෙන්නේ සූවිලි ගුණ පිළිබඳව සම්පූර්ණ විස්තරය. මේක අපි දැනගන්න ඕනේ. එකතු කරනවා, අඩු කරනවා, ගුණ කරනවා, බෙදනවා කියන වචන හතරක් අපි කියන්නේ බාරයි. ගුණ කරනවා කියන්නේ යම් කිසි දෙයක් වර්ධනය කරගන්න. වර්ධනය කිරීම දෙකක් තියෙනවා. එකක් තමයි අත්ංගන පැත්තට අත්ංගන පැත්ත වර්ධනය කරගන්න. අනිතා පවත්තන පැත්ත වර්ධනය කරගන්න. පැත්ත ගුණ කරගන්නවා කියන්නේ පවත්තන පැත්තේ තියෙන ගුණ දෙක. ලෞකික ගුණ. ලෝකෙක ඉතර කරන ගුණ කියන්නේ පැවැත්ම නවත්තන පැත්ත ගුණ කරගන්න. අපි හිතමුකෝ යම් විදිහට ගල් ගොඩක් තියෙනවා. මේ තියෙන ගල් ගොඩෙන් අපි කොටසක් අරගන්න. අරගෙන අයින් කරනවා. දැන් එක දෙයක් නැති බව වැඩි වෙනවා ඉන්නේ. අර ගල් ගොඩක් තිබුණා. කල් කිව් දෙකක් තිබුණා. අපි දැන් දෙකෙන් පන්දුවක් අඩු කළා කියන්නේ ඝනාදි 50ක ප්‍රමාණයක් නැති බව වැඩි වෙනවා. ඉතල නැති බවක් තිබුණේ ඇති බවමයි තිබුණේ. ඝනාදි 100ම තියෙනවා. ඔන්න අපි අනිත් එක එක ගලා අයින් කරන්න අයින් කරන්න. ඇති බව වැඩි වෙනවා, ඇති බව අඩු වෙනවා. දැන් මේක නැති භාවයේ ගුණ කිරීමේ. ඔන්නම් ගල් එකක් තියෙනකන් තව ගල ගල ගාන ගල් කිම්බයක් හැදුවහම ඇති භව ගුණ වෙනවා. මේ ඇති භවයේ ගුණ කියන්නේ ලෞකික ගුණ. ඒක ඇති කරගන්න. නැති භවයේ ගුණ වීම කියන්නේ ලෝකෝත්තර පැත්ත ලෝකෝත්තර ගුණ කියන්නේ. ලෝකෝත්තර ගුණය කියන්නේ ඇති භවක් වැඩි වීම නෙමෙයි අත්තරීම වැඩි වීම. අත්තරු පැත්ත වැඩි. අන්තිම අත්තරු පැත්ත ඉවරද වෙනවා ගුණ පුරුදු. එතන තමයි ලෝකෝත්තර ගුණ කියන්නේ. දැන් අපි දැන් ලෞකික ගුණ පැත්තයි ලෝකෝත්තර ගුණ පැත්තයි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. ලෞකික ගුණ පැත්ත කියන්නේ මොනවා හරි මේ ලෝකේ හොඳයි හොඳයි කියන දෙයක් තියෙනවා. යහපතයි කියන දෙයක් ලෝක පැවැත්මේ තියෙනවා. ඒකේ උපරිමයට යාම තමයි ලෞකික ගුණ කියන්නේ. ලෝකෝත්තර ගුණ කියන්නේ අත්තරීම පැත්ත වැඩි වර්ධනය කරගන්න. අත්තරීමේ ගුණේ සම්පූර්ණ වීමක් තියෙනවා. මොකද නැති කිරීම සම්පූර්ණයෙන්ම නැති කරමු data. ගුණ සම්පූර්ණ අතරින් නැති වුණ සර්ව සම්පූර්ණ නැතුණා ගුණ පුරුදු විතර ඒක ඉහිර කරන්න දෙයක් ඇතිවීම පැත්තේ ගුණ තියෙනවා අසීමිතෝ තියෙනවා දැන් ඇතිවීමේ ගුණ එක පැත්තක් නැතිවීමේ ගුණ එක පැත්තක් ඇති පැත්තේ ගුණ තමයි සර්වච්ඡ සාඥා ඒක ඉහිරම දෙන්න තමයි ඇති පැත්තේ ගුණ සර්වච්ඡ සාඥානේ කියන්නේ නැති දෙයක් නේ දැනීම පිළිබඳව දැනීම රෝචර වෙන වර්ධනයක් එන්නේ එතකොට අරිහත්ය කියන්නේ නැති කිරීමේ උපරිම ගුණය. එතකොට අතන තියෙනවා ඇති කිරීමේ ගුණයයි නැති කිරීමේ ගුණය. ගුණය ඇති කිරීම සඳහා කටයුතු කරලා කළා ඒක පූර්ණ භාවයට පත් කරගත්තට පස්සේ. කරවත්ත සාඥාණය කියන්නේ ඉහළම නුවණ. බුදුනම මහ කියන්නේ ලෝත්‍රා බුද්ධඥාණය කියලා කියන්නේ ඉහළම නුවණ එතකොට. ලෝකයේ ඇති කරගත්තු ගුණ සියල්ලම ඇති කරගන්න. සම්මා නෙමෙයි. සම්මා වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. නැති කරගන්න. දුක් නිරෝධගාමී ප්‍රතිපදාවේ මේ කරවත්ත සාඥාණී කියන්නේ ඇති කරන පැත්තේ ගුණ. මොකද කාරණා දෙකයි ඔබ සිද්ධ කරන්නේ. ලෞතරා බුද්ධත්වයට පත් වෙන්නේ ලෝකයාට යාවත් සඳහා. හැගවිලා තියෙන රහස් ඔක්කොම ඉදිරි කරගන්න. ලෝකයා මුලාවෙන් බේරා ගන්න. එන ඇති ඇති තිනීම ඇති දිනාව හැඳුණු රහස් කිය ගත්තාම ඇති පැත්ත විග්‍රහ කරගෙන ඉන්නවා කියන එක නේද? ඒක ඇති පැත්තේ ගුණ වර්ධනය. ඇති පැත්තේ ගුණය වර්ධනය කරගත්තා. ඒක නැති වෙන්නේ නැහැ. නැති පැත්තේ ගුණය වර්ධනය කරගත්තා. ඇති පැත්තේ කී ඇලෙන්නේ. එච්චරයි මේක. ඇති පැත්තේ ගුණ වල ඇලෙන පැත්තක් තියෙනවා නම් ඒ ඇලෙන පැත්ත තමයි බාධක. පැවැත්මනේ මේ බාධකේ පැවැත්මට ඇලීම. ඒක පැවැත්ම තුළ තියෙන සර්වඥතා ඥානය කියන්නේ ගුණ කියන පැත්තේ තියෙන ඇති පැත්තේ ගුණ වල උපරිම. හැබැයි ඒක ඇලෙන්නේ නැති පැත්තේ ගුණේ සම්පූර්ණ නිසා. හරි හත් වෙන නිසා ඇලීම දෙවි චවිද්‍යාවක් නෑ වල. ඒතර ගුණ කියන එක දෙපැත්තක් තියෙනවා. ඒ වගේ මෙතන දක්වන්නේ සූවිසි මහා ගුණ කියලා කියන්නේ. ඇති පැත්තක ඉඳලා අත්තරීගෙන අත්තරීගෙන යන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ අත්තරගෙන අත්තරීගෙන යන ක්‍රම තමයි සූවිසක් පූර්ණ කරන්න ඕනේ. මේ තියෙන අනිත් කීය කියා ඉඳ තියෙනවා නෙමෙයි. සූවිසි ගුණ කියන්නේ. සූවිසි ගුණ වලින් පෙන්නන්නේ 24 අවස්ථාව පූර්ණ කරපුවාම අරිහත්. 24 පූර්ණ කරනවා කියන්නේ ඒකට ඇතුල් වෙනවා කියන එක. ගුණ වලට ඇතුල් වීම කාටි කරන්නේ. ඒ ඒ ගුණය කරා යනකොට ඇති වෙන්නේ අන්තිම ගුණය තමයි අරහන් ගුණය. අරහන් කියන ගුණයට වත් වුණාට පස්සේ ඒක බුදු ගුණය. බුදු ගුණ කියන්නේ මිහි කිරීම උදුරා ගමන ගුණය. භවයේ උදුරන ගුණ වලට කියනවා බුදු ගුණය. බුද්ධ අයිති සාතනාගේ බුදු ගුණ හදනවා කියන්නේ ධර්මයේ තියෙන ලබන්නේ. සාතනාතර අරහන් කියනවා. එතකොට මේ විද්‍යාචාර සම්පන්න කියනවා. සුගත කියනවා. දේශනාම වෙන්න. එතකොට මේ මේ අවස්ථාවට සම්පූර්ණම මේ ගුණේ පූර්ණ කරනවා. බුදු ගුණ කියන්නේ බු කියන වචනේ කියන්නේ භවය. උද්ධ කියන්නේ උදුරන. භවයේ උදුරා ගමන්නේ යම් ගුණයකින්ද ඒ බුදු ගුණ. සර්වත්‍ය සාඥානේ බුද්ධ සම්පන්න සාඥානෝ කියන ගුණේ කියන්නේ තවද. සංගත්තේ ධර්මත්වයට ඇවිල්ලා බුද්ධත්වයට එන්නේ. අපූර්ණ කරා. බුද්ධත්වයට එනවා කියන්නේ සර්වඥ සාඥානෙට එනවා නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා ඒ අවබෝධයේ පූර්ණ ප්‍රතිඵල ලබනවා. ඒකයි බුද්ධත්වය. සර්වඥ සාඥානෙ කියලා කියන්නේ ඒක අර සම්මා සම්බුද්ධ කියලා කිව්ව දෙන්න අර මේ ඔතන දෙනවා අනුත්තර වූ සම්මා සම්බුද්ධ කියලා. පොරොත. අන්න ඒක තමයි ලෝකරා බුද්ධ ඥානන් හතරට සම්බන්ධ කරන්නේ. යතර වෙන්නනේ අනුතර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනා කියලා මම ප්‍රකාශ කරේ නෑ කියන්නේ. මංගල ධර්ම දේශනා. අන්න අනුතරන් සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝ පච්චඤ්ඤා. ඒතර මේ සම්මා සම්බුද්ධ කියන්නේ තව උලට කැල්ලක් තියෙන අනුතරන් කියන. අන්න ඒ කැල්ල නැහැ මේ හරි හතුනා කියලා. සම්මා සම්බුද්ධ කියන ගුණය තමයි ඇතුළත. අනුතරන් සම්මා සම්බුද්ධ සම්බෝධින් කියන එක අනිත් අයට පිළිගන්නේ නැති ගුණය. ඒක ලෝකලා බුද්ධ ඥානන ආසේ. ඒක අනුතර ගුණය. අනුත්තර ගුණය කියන්නේ ඊට වඩා විශේෂයි. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. යම්කිසි ප්‍රතිඵලයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ ප්‍රතිඵලය ලබා ගැනීමට අපි ඉස්සෙල්ලා කල්පනා කළ යුතුයි. මොනම දෙයක් හරි ප්‍රතිඵලයක් ලබා ගන්න. ඉස්සෙල්ලා මට අවශ්‍ය ප්‍රතිඵලය ගන්න. මට අවශ්‍ය ප්‍රතිඵලය මෙන්න මේක. අපි දැන් ওই පොල් ගෙඩියක් මට ඕනේ. සාමාන්‍ය එකක් නෙවෙයි. පොල් ගෙඩියක් මට ඕනේ කියලා හිතන් ගත්තට පස්සේ මොකද කරන්නේ? මම පොල් ගෙඩියක් ඕනේ කියන පළවෙනි ප්‍රතිපලය ගත්ත එක තමයි අවශ්‍ය ප්‍රතිපලය. පොල් ගෙඩියක් මට ඕන නම් මම මොකද කරන්නේ? මම ඊට පස්සේ බයිස් එකේ තව වැඩ පිළිවිදෙනවා. අවශ්‍යතාවයේ ඊළඟ ප්‍රශ්නයක් එනවා. මට අවශ්‍ය නම් කොහොමද හොයාගන්නේ? අනේ දැන් ක්‍රමයක් තියෙනවා. ඒතර අපි ගිහිල්ලා බලනවා පොල් තියෙන ගහ. පොල් ගහේ ඉඳලා මම හම්බ වෙන්නේ නැහැ. මම කඩා ගන්නවා. එතන ලගෙන පොල් ගෙඩියක් මට අවශ්‍යයි. ඒ අවශ්‍යක ගෙඩි අරගන්න කලා ගන්න ක්‍රමයක් අවශ්‍යයි. අයිතරේ අවශ්‍යතාවය ලගෙන කලා ගන්න ක්‍රමයක් අවශ්‍යයි. ඉතින් මොකද කරන්නේ? කෙනෙක් කියලා කලා ගන්නවද? කෙක්ක් බදින කලා ගන්නවද? මොනවා හරි තීරණය කරනවා ගහේ හැටියට බලලා තමන්ට පුළුවන් කියලා බලලා තමගේ වත්තම හැටියට පුළුවන් ක්‍රම හැටියට ක්‍රමයක් හදාගන්න. මේ පොල් ගෙඩිය හදාගන්න ක්‍රමයක් ඕක හරි. දැන් ක්‍රමේ හදාගත්තා තව පොල් ගෙඩිය හම්බ වුණා. ඊට පස්සේ ඔය වෙනවා ඒ ක්‍රම හිතාගත්ත ක්‍රමේ තේරුම් ගත්ත ක්‍රමයට අනුව ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. දැන් කාරණා තුනක් හිතාගත්තා. ඒකට පොල් ගෙඩියක් අවශ්‍යයි, පොල් ගෙඩිය හරින ක්‍රමයක් අවශ්‍යයි, ක්‍රමේ දැනගත්තා ඊට පස්සේ තව පොල් ගෙඩිය හම්බුනේ. දැන් පොල් ගෙඩිය ගන්න ක්‍රමේ ක්‍රියාත්මක කරේ. ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. දැන් මුලින් ඉඳලා අදට හිතුවා. දැන් ක්‍රියාත්මක කරන්න ගියාම ඉතලා පොල් ගෙඩියක් අවශ්‍යයි, පොල් ගෙඩියක් අරගෙන පස්සේ ක්‍රමේ ක්‍රියාත්මක කළා. එහෙම කරන ක්‍රමයක් නෙමෙයි. අග ඉඳලා මුලට ක්‍රියාත්මක කරන්න ඕනේ. මුලින් ඉඳලාගෙන හිතාගත්තා තේරුම් ගත්තා අගේදලා මුලට ක්‍රියාත්මක කරා. එතකොට ක්‍රමේ ක්‍රියාත්මක කළේ කියන තීරණය කළාට පස්සේ දැන් වැඩේට බහින්න ඊළඟට. දැන් මුලදිම කලේ මොකද්ද දැනගත්තා. දැන් මොනේ දැකගන්න. අත්දැකීම ලබන. එන අත්දැකීම ලබාගෙන සම්පූර්ණ කරේ මේ පොල් ගෙඩිය ගන්න ඕනේ. එන ක්‍රමේ ක්‍රියාත්මක කළේ කියන දෙන්නකන් අපි නිගමනය කරයි කියලා. නිගමනයේ ක්‍රියාත්මක කරන් යනකොට ක්‍රියාත්මක කළේ කියන දෙන්න පටන් ගන්නවා. නැහ අපේ නපා ගන්න. ක්‍රියාත්මක කරගෙන යනකොට ක්‍රමේ ක්‍රියාත්මක වෙනවා. දැන් ක්‍රමේ අනුවයි ක්‍රියාත්මක කරන්නේ. ක්‍රමේ ක්‍රියාත්මක කිරීමේ අන්තිම ප්‍රතිඵලය පොල් ගෙඩියක් හම්බුනේ. දැන් පොල් ගෙඩිය ලැබුණාට පස්සේ ක්‍රියාත්මක කළේ දී කියන යම් අදහසක් තිබුණා නම් දැන් ඒකද. ක්‍රියාත්මක කිරීමක් තිබුණා නම් දැන් ඒකද. ලබාගත පොල් ගෙඩියක් ලබාගත යුතුයි කියන අදහසක් තිබුණා නම් දැන් ඒකද. ප්‍රතිඵලය හම්බුනේ. මෙන්න මේ වගේ. සහනයක් නැති අසහනකාරී ලෝකෙක සහනේ ලබා ගත යුතුයි. දැන් මේකද මොකද කරන්න කියලා හොයන්නේ බුදුදහම හමුවෙන. ඒකෙදි වෙනවා. පැවැත්ම තුල සහනයක් නැහැ. පැවැත්ම කියලා කියන්නේ හටගත්තා විපරිණාමයට පත් වෙලා වෙනස් වෙන එක. ඔය හටගත්තා සෙච්චල. එහෙනම් පැවැත්ම තුල සහනයක් නැහැ නේ කියලා අතුම දකින්න දහම තුන. දැකරපත ඊළඟ ක්‍රමයයි. එහෙනම් මොකද සහනය? පැවැත්ම නැතිද? පැවැත්ම දුකයි. එහෙනම් සහනේ තියෙන්නේ පැවැත්ම නැතිද? පැවැත්ම නැති තැන දුක. පැවැත්ම නැති තැන සහනය. දැන් ධර්මානුකූල තීරණයක් ගන්න. දැන් අපි දන්නා අපිට සහනකාරී තැන මොකද්ද? පැවැත්ම ඉවර කරනවා. අන්න ප්‍රතිපල. ඔය ප්‍රතිපලේ හිතාගත්තාම මේ පැවැත්ම නැති තැන යන්නේ මොන වගේද? ඒකට මගක්. අන්න ඒක තව කවුරුත් මාර්ගයේ වෙන්නේ නැහැ බුදු පියාණන් හදේ මාර්ගයේ වෙන්නේ. පැවැත්ම නැති යන මාර්ගය. දැන් මාර්ගය දරා ගන්න. දැන් මේ හිතන මුල් අවස්ථාව. දැන් මාර්ගය දැනගත්තාම මම පැවැත්ම නැති වෙයි. දැනගත වාග්ය ක්‍රියාත්මක තුන තමයි මේ දෙරිණ කියන දැන. එහෙනම් ඉස්සෙල්ලාම අපි අරගත්තා බුදු පිළිසක්නක් ඕනේ. බිහි කිරීම උදුරා දමන තුක සැනසෙල්ලක් නැහැ. දුක ඉවර කරන්න බැහැ. දැන් බිහි කිරීම උදුරා දැමීමෙන් තමයි දුක නැති වෙන්නේ. නැත්නම් බු උද්ධ කරන්න ඕනේ දුක නැති වෙන්නේ. බුද්ධ වෙන්න ඕනේ දුක නැති වෙන්නේ. තේරුණාද කියන්නේ? බුද්ධ කියන තත්ත්වයට පත් වුණ දාටයි දුක නැති. දැන් ප්‍රතිපලය දැක්කා. එහෙනම් මම බුදු වෙන්න ඕනේ. බුදු වෙනවා කියන්නේ ලෝතර බුදු වෙනවා කියන්නේ ඕක බලා ගන්න තුරු යන්න ඕනේ. බුදු වෙනවා කියන්නේ බිහි කිරීම උදුරා දමන්න. බිහි කිරීම උදුරා දාපු දාට දුක නැහැ. දැන් අපිට දැනගන්න පුළුවන් කල්පිතය. ඕක තියෙන අනුලෝමත් නෝ අනුලෝම ඥාන. එන පූර්ව භාග නෝනේ. මෙන්න මේ පූර්ව භාග නෝනි ගත තීරණය තමයි. බිහි කිරීම උදුරා දමන්න ඕනේ නැත්නම් බුද්ධ වෙන්න ඕනේ. බුද්ධව වෙන්න ඕන බුද්ධ වෙන්න. එහෙනම් ඒක තමයි මට අවශ්‍ය ප්‍රතිපදාව. මම කොහොමද බුද්ධ වෙන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා ඊළඟ. දෙවෙනි පිළිතුර හොයාගන්න එන ප්‍රශ්නේ. බුද්ධ වෙන්නද? ඒකේ මාර්ගයක් තියෙනවා. කාගෙන් මේ මාර්ගය හොයාගන්න? මේ මාර්ගය බුදු පියාණන් වහන්සේ දේශනා කළා. අන්න ඒක සැකලතු හොයාගන්න. අන්න ඒක හොයාගත්තට පස්සේ බිහි කිරීම උදුරා ගමන ක්‍රමෙන් දැනගත්තා. නැත්නම් ධර්මයේ දැනගත්තා. දැන් මම මට පිළිසරණක් ලැබෙන්නේ කවරයි බිහි කිරීම උදුරා දාපු දාද? කරණක් ලැබෙන්නේ නේද? එහෙනම් බුදු සරණ මම ලබා ගන්න ඕනේ දුපෙ මිදෙන්න. ඒ සඳහා කළ යුතු වැඩ පිළිවෙලක් තියෙනවා ක්‍රමයක්. ඒ ක්‍රමේ දරා ගන්නේ නැතුව දුපෙ මිදීම වැඩ පිළිවෙල මට ලබා ගන්න බැහැ. එහෙනම් ධම්මං හරණයක් ඕනේ. ඒතකොට මේ ක්‍රමේ තිබුණ ඵලිය මට හම්බ වෙන්නේ නැහැ අර ප්‍රතිපලය. ඒ ප්‍රතිපලයේ ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න ඕනේ. ක්‍රියාත්මක වල තමයි ඒක ලැබෙන්නේ සැකනේ. වැඩි පිළිවෙල අපුන් දැනගන්න. දුක නැති කිරීම කොතනින්ද කරන්නේ? ඒ සඳහා මඟ මොකද්ද? ඒක ක්‍රියාත්මක වෙලයි. ඔය කියන කාරණා තුනේ මෙබිට දුක නැති කරගන්න කිසිම විදියක බලයක් ක්‍රමයක් ඇත්තේ නැහැ. තව කෙනෙකුට ගෙනියන්නත් බැහැ. ඒ කරලා දෙන්නේ දෙවියන් බ්‍රහ්මයකෝ කරවබලධාරියෙකුට. ඒ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රම තුන තේරුම් අරගත්තා. ක්‍රමේ දැනගෙන ඒ ක්‍රමේ ක්‍රියාත්මක කළ යුතුයි කියලා ගත්ත තීරණේ අරෙන්නේ වෙන වදක් කරලාද? වෙන මොනවා කරලාද? එහෙනම් ඒ ක්‍රමේ තුලින්ම ඕනේ මේ දුක නැති කර ගැනීම ප්‍රතිඵලය ලබා ගන්න. අන්න දැන් කිව්වේ තරහද කිව්වද? අන්න සංගමන්නේ තමයි තරහ. ධාරේද කියන්නේ ධම්පර. තුනත් බුදුසල්ලෙන් හම්බ වෙනවා. අපිට කාගේවත් බුදු පියාණන් වහන්සේ ගැන මේ ධර්මයේ හම්බ වෙන්නේ. එහෙනම් බුදුසල්ලෙන් සුණාත කරගන්න. සම්සරණේ ධාරේද කරේ සංගසණේ තරේද කරේ කියහම තමයි හරියන්නේ. දැන් ඔබ තමයි මූලික තිසරණ. දැන් තිසරණේ තේරුම් ගත්තට පස්සේ අපිට දැන් කාගෙන්වත් අහන්න දෙයක් නෑ. තිසරණ තේරුම් ගත්තා. දැන් තියෙන ක්‍රියාත්මක වෙන්නේ. විනයව කරලා හරියන්නේ. ක්‍රියාත්මක කරන්න පටන් ගන්නකොට අනේ ක්‍රියාත්මක කිරීමට කියන සංගසරණ සංග කියන්නේ ක්‍රියාත්මක කිරීම. ඔව් ක්ලේශයන් නැතිවම ක්ලේශයන් නැතිවම ඒක තමයි ප්‍රියාව. ඉන් අන්නේ කාර්යයේ සිද්ධ කිරීම සඳහා දැන් අපි බහිද්දෝනේ වැඩි. දැන් මේකට බුදු පියාණන් වහන්සේ දුන්න ඔය කියන අවබෝධය ඇති කර ගැනීම තමයි. ඒ ක්‍රමේ දරා ගැනීම තමයි. ඒ වගේම ක්‍රියාත්මක කර ගැනීම තමයි. මෙන්න මාර්ගය කියලා සූවිසි ගුණ මාර්ගයක්. 24 ගුණ තුලින් ඔය වැඩ පිළිවෙල කරගන්න. ඔය 24 ගුණ තමයි 84,000 ධර්මස්කන්ධය කියන්නේ. ඔය 24 ගුණ ඔය ගුණ විග්‍රහයේදී අපිට තේරුම් ගන්න බැරි වුණාද? 3500ක් එක ගුණයකට අතුලයි. 3500 24,000 84,000. 3500 24 වැඩි කරගුවාම උත්තරේ 84,000. එහෙනම් එක ගුණයකට 3500ක් ගුණාංග තියෙනවා අත්තරගෙන අත්තරගෙන යනවා. ගති 84,000 කටැල්ලා ගියාට පස්සේ තව ගතියක් ඉතුරු නැහැ සත්‍යයේ රූපෙදී. 84,000 ගතියකින් තමයි 84,000 කොට්ටාසයක සත්‍යයේ ලෝකෙ උපදින්නේ. ඒ කෙනෙකුට 84,000 කෝකේ හරි ඉන්නේ. දැන් මිනිස් ගතිය ඒක පොඩුනවා. ඒක ධර්මස්කන්ධයක් තියෙන්නේ. ඒක වලින් අච්චිම යන්නේ. ඉතින් ඒ වගේ මිනිස් ගතිය තුළ තියෙන අනුගතය. දැන් මිනිස්ය කියලා 18 කොටසක මිනිස්සු උපදිනවා. සත්ත්ව වෙලත් ඒ වගේ තියෙනවා එක එක කොටස් තියෙනවා. මෙන්න මේ වගේ ඒ සත්ත්ව කොට්ටාසයන්ගේ ඒ කොටසක උපදින ගතියක් තියෙනවා. ඒ ගතියෙන් ඒ කොටසේ උපදිනාම වෙන ගතියක උපදින. ඒක තමයි බුදුරණාහි කියන්නේ සාමිනි අහවල් උපාසකයා කියන බලා එයාගේ ගතිය මොකද උපත මොකද? ගතිය මොකද කියන වදේ දාලාම යහනේ උපත මොකද කියන්නේ. අන්ගේ ගතිය 84,000ක් තියෙනවා. 84,000න් එක තමයි ඉන්නේ කොහෙද? ගිහින් ඉපදිලායි. ඔව්. ඒ කියන්නේ අරිහත්ත්වයට පත් වෙන්නේ 84,000ම ගතියක් අරගෙන දාන. එහෙනම් බුද්ධ දේශනාව තියෙන ඕනේ එකක්වත් අනුකර 84,000 ගතියම අත්හරින්න බුදු දෙනවා කියන්නේ. ඉතින් මෙන්න මේ ගුණ විද්‍යාවකට විග්‍රහ කරලා යනකොට පූර්ණේ වෙන්නේ ওই 84,000 ගති දුරු වෙන්නේ. නැතිවෙද්දී ගුණ වුණා කිව්වේ. 84,000 ගති ඉවර වුණාට පස්සේ 84,000 සුප්පති ඉවරයි. ගතියට අනුව උපදෙක. ගතියක් නැහැ උපතක් නැහැ. එහෙනම් සියලුම ගති නැති කරනවා. විදිය ඔක්කොම පහ කරනවා. ගති කියන්නේ තවද තමයි විදියට. විදි ඔක්කොම පහ කරලා පහ වූ විදියට පහ වූ ඉඳා පැවිදි කියනවා. පැවිදි කොහොමද වුණා ඒක? විදි ඔක්කොම පහ කරලා දැම්මලා. මොන විදියකවත් නැහැ. ඔව් කියන්නේ ඒකයි. තහපත් මිත් ප්‍රාප්තිද. එතකොට දැන් අපි බලන්න ඕනේ මේකට යන ආකාරය. දැන් මේක හරියම පහසු ක්‍රමයක් මායාට නොපෙනෙන ධර්මයක්. බුදුමග මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තුලම ක්‍රියාත්මක වුණා නම් යම් කිසි කිසිම මාර්ගපාසික බලවේගයකට කොටු කරන්න බෑ. කොටු වෙන්නේ මොකක් නිසාද? ඒක බලාපයි. ඒ මාර්ගයෙන් පොඩ්ඩක් හරි අහදිය කොටු කර ගන්න. ඒ මාර්ගයේ කිය කිසිලස කොටු කරන්න බෑ. මායයට අහු වෙන්නේ නෑ. මාර්ගපාසික බලවේග වලට අහු වෙන්නේ නෑ. මේ මාර්ගයේ යන කෙනා. බාධක පමුණවන්න බෑ. බාධක පමුණවන්නේ මේ මාර්ගයෙන් අහක කැලලා දරාගෙන බුදුමග කියලා ගත්තොත් එහෙම වැඩේ වරනවා. එදාට පිසු වැදෙන්නේ ඔක්කොම වෙන්නේ වැඩි වරන්නේ මොනවා හරි වෙන්නේ නේද? ඉතින් ඒ නිසා හැම වෙලෙම බලා ගන්න ඕනේ ඒ ගුණ 24 තුලින් යන ක්‍රම. අනේ එතකොට අපිට පුළුවන් තමයි මේ ගුණ වලින් ප්‍රයෝජන ගන්න. පිළිසරණ ලබන්නේ එහෙම. ඉතින් අපේ ගුණ වලින් අනුත්තරම් පුඤ්ඤක්කේත්තා ලෝකසාදී කියලා කියන අන්තිම ගුණ. 24 වෙනි ගුණ. දැන් මේ ගුණෙන් ගුණයට අපි ඇතුල් වෙමි යන්නේ. එතකොට මායයට වෙන්නේ නැති නිවන් මාර්ගයේ ඉන්නේ. ඔබ තමයි නිවන් මාර්ගයේ තියෙන්නේ. ඉතින් අනුත්තරම් පුඤ්ඤප්පෙත්තන් ලෝකසාසී කියන මේ ගුණේ තමයි මේ ලෝකේ පහත්ම තැන කියලා අපි යම් කෙනෙක් ඉන්නවා. ඔතෙන් නම් සුද්ධ වෙන්න තියෙන්නේ. යම් කෙනෙක් බුද්ධලේ ලෝභ දේශ මොහ සහගත වැඩි පිළිවෙලක් නම් ඉන්නේ. ඒ බුද්ධිලා එතනින් නම් නැගෙන්න ඕනේ. එක එක ලෝභ දේශ මොහ මාත්‍රේ අත්හැරලා යන්න ඕනේ. අත්තරු ධර්ම තමයි අර තියෙන්නේ. ගැටි අත්තරෙන්නේ කිසි දෙයක්. මෙන්න මේ වෙලාවේ අනුත්තර පුණ්‍යකේතන් ලෝකසාදී කියන ගුණේ තමයි පළමුව ඇතුල් වෙන්නේ. බුදු මගට යන්නේ. නිවන් මග යන්නේ දෙන්නේ. ඉතින් මේකදී අපි දැන් හොඳ වැදගත් දෙයක් පෙන්නනවා උපමාවක්. ලෝකේ අනුත්තර වූ පිටිකක් වෙන්න ඕනේ කියලා. අනුත්තර වූ පින්කෙතර වැඩ වැඩ ඉදීම ඔය ගුණේ කියලා වැඩ වැඩ ඉන්නවා කියන අපි අද කරන වැඩ පිළිවෙල නෙමෙයි මේ කියන්නේ. වන්දනා කියලා වදනයක් තියෙනවා. ඔය වදන වලම අර්ථ තියෙනවා නිරුක්තිය ගන්න. විය අන්ද ඥාය අන්ධ බව වැය කරන විනාශ කරන න්‍යායක් තියෙනවා. ඒක වන්දනා. වන්දනාර්ථයේ දැන්නකෝ වැඳ වැඳයි කියලා අද්දක දිදී කියන්නේ මේක කෙරෙන්නේ. අන්ධ බව විනාශ කර දමන න්‍යායක් තියෙනවා. ඒක කරනවා කියනවා වන්දනා කරනවා. මේ වන්දනාද බහිදෝ. ඒ ධර්මයේ මොකද්ද කියලා හොයන. ඒකට හිස නමලා කටයුතු කරන්න ඕනේ. නම හිස් කර. නමස්කාර. නමස්කාර කරනවා කියලා නම් නමෝතස බබෝතස කිය කියන හරියන්නේ නැහැ. හිස නමලා කටයුතු කරන්න නම හිස් කර කරන්න. හිත නමනවා කටයුතු කරන්න. හිතක්. ඒකේ ප්‍රතිඵලය තමයි නමස්කාරය පූර්ණ වීම. නමස්කාරයෙන් පස්සේ වෙන්නේ මොකද්ද? මාර්ගය පූර්ණ වීම. නමස්කාරය වන්දනාව කියන වචනේ දෙක අර්ථ දෙක තේරුම් ගන්න ඕනේ විදිහට. දැන් අපි දැන් යන්නේ හදන්නේ මේ සූවිසි ගුණ නමස්කාරය සූවිසි ගුණ වන්දනාව. අන්ධ බව නිසා තමයි. අන්ධ බව කියන්නේ අවිද්‍යා අන්ධකාරය. අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්නේ. අන්ධ බව වැය කරන්නේ ඥායයට බහිඳුව. වන්දනාවට බහිඳුව. අන්ධ බව වැය කරන්නේ ඥාය දැනගත්තට පස්සේ. ඒකට හිත නම කරේතු කරන්නේ. නමස්කාර කරනවා. අන්න වන්දනා ගමනේ යන්න ඔය ඇතුළේ. මේ නමස්කාර කරගත්තා දැනෙනවා. කාරණේ හරි. අදහස වැරදුනට පස්සේ හැම වෙලෙම දුවනවා. පරිසරයක් ගහමින් වන්දනා ගමනේ නමස්කාර කළා. නමුත් ඉරු වෙනවා. හරියට වන්දනා කළා නමස්කාර කරගත්තා නම් අන්තිම ප්‍රතිඵලය හරි ගන්නවා. මේ ඔක අර්ථය දන්නේ නැතුව තමයි ඔය පැටලව ගන්න. අර්ථය දැනගත්තා නම් පැහැදිලිවම පැටලෙන්නේ නෑ. දැන් අපි දැන් මේ අදහස දන්නේ වන්දනා කරලා නමස්කාර කරන්නේ. වන්දනා කරනවා කියන්නේ අන්ධ බව වැය කරන න්‍යාය නම් මේ සූවිසි ගුණයේ දකින්න ඕනේ යන ක්‍රමය. ඒකෝ දකිනවා මේක තමයි අවිද්‍යා අන්ධකාරයේ වැමසලා දමන න්‍යාය. ඒවත් වන්දනාව. දැන් මේකට නම හිස්තර. හිත නමලා කටයුතු කරන්න ඕනේ නමස්කාර කරන්න. ඒ එතකොට මොකද වෙන්නේ? අන්න මාර්ගය වැඩි වෙන එක. ඉතලා දැනගත්ත වන්දනාවෙන් දැනගත්ත නමස්කාරයෙන් දැක ගන්න. මේ වචන දෙක වන්දනාව නමස්කාරය කියන වචන දෙක එකට ආපු වචන. දැන් ඔබ දැනගන්න ඕන තැනක්. මේ නමස්කාරය විග්‍රහ කරනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේකත් එක්ක ගමු. එතකොට නමෝ. නමෝගේ නමනෝ. හැමෙන්න. තස්ස. එතෙන්ද. මොකද ඉතින් අහගෙන ඉවරයි. වන්දනාව දැනගෙන ඉවරයි. මේ නමස්කාරයටයි වැදගත්. අන්ධ බව වැය කරන න්‍යාය මොකද්ද කියලා නැත්නම් නිවන් දකින්න ධර්මය. අහලා දැනගත්තා. දැනගත්තාට පස්සේ දැන් සත්‍ය කිව්වෙ එතෙන්. මොකද ඉතින් වන්දනා කළා නම් අන්ධ බව වැය කරන න්‍යාය දැනගත්තාට පස්සේ. අන්න ඒක තමයි මේ නැමේ. නමෝ තස්ස. මොකද්ද ඔතන තියෙන්නේ? ඔතන තියෙනවා භගවත්. විදහරින වතක් තියෙනවා. මේ අල්ලාගෙන ඉන්න අවිද්‍යා සංහාදයෙන් අල්ලාගෙන ඉන්න එක. විදහරින භග කරන්නේ. බග කියන්නේ පිළිදෙල. වතෝ කියන්නේ බිනේ වැඩ පිළිදෙල. කුරුතු. නමෝ තස්ස මම එතෙන්ද නැමෙනවා. බිනේ වැඩ පිළිදෙල. භගවතුන්. අරහත. එතකොට නිවිත රහස ඔක්කොම හතේ. රහතෝ අරහතෝ. සං කියන්නා වූ යම්කිසි ලෝක ලෝකේ බැඳීමක් තිබුණා නම් මා කියලා එකෙන් පිළිදෙල. සං මා වේ. සංඛ්‍යන්නා වූ ඒ ලෝකේ ලෝකේ ඌඛ්‍යන්නා වූ පාලකිරි නම ලෝකේ පාලකිරි උද්දාස උද්දාසම දැන් මේ කරන වැඩ පිළිල තමයි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන්නේ. ඔක තමයි නමස්කාරය. හිත නම කරේ ඉතු කරන්නේ ඔන්න ඔය තරම. අර්ථයේ ගැඹුරේ ටිකක් ඔබ බලන්න බලහම තේරෙයි. නමස්කාරය කියන්නේ මොකද්ද? වන්දනාව කියන්නේ මොකද්ද? මේ වන්දනාවෙන් ධර්මයේ තේරුම් අරගෙන නමස්කාරය තුලින් ප්‍රමේයයන් අනුකූලව යනවා. ඉතින් යන වැඩ පිළිවෙල නිතරම සිහි කරන්ද ගත්ත වදනේ තමයි. ඔගේ සාරාංශය කැටි කරලා හිතන්න. නමෝ නැමිනවා තස්ස එතෙන්ට භගවතෝ බිදලා බලන වදට සම්මා භගව අරහතෝ හරි සාහර කැටි කර ගන්නවා. සම්මා සං කියන එක මිදෙනවා රඟවලින් මිදෙනවා. සං කියන සං බු උද්දාල. සං කියන ඒවා මිහිකට බැත උදුරලා. ඔක තමයි ක්‍රියාත්මක කරන කරේ. මං කරන්නේ මං ඉන්නේ මෙන්න මේකේ කියන නිතර සිහි කරන්නේ කෙටියට කාරාංශ කරලා දෙන වචනේ තමයි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්ධ. ඕකද ඉතින් මේ මහා බ්‍රහ්මයා කිව්වා අනික එකන හතරේ දියුගේ ඔබේ ඔක හරියන්නේ නැහැ. ඔය එක එකනගේ මතක. අපි අදාළස්කේ කතාංශම් ඔය අර්ථය ඕක. සෑම බුදුරයන් වහන්සේ නමක්ගේ කාලයේදීම නමස්කාරය ඕක. ඊට පෙරදී බුදුරයන් වහන්සේලා කාලයේදී නම් නමස්කාරය ඕකයි වන්දනාව ඕක. වන්දනාවයි නමස්කාරයයි දෙකෙන් තමයි ආර්ය මාර්ගයේ ප්‍රවෘතම යන්නේ. ඒක නිතර සිහි කිරීම තමයි අපේ වාක්‍යය කියන්නේ. වරදගන්නේ නැහැ. යන්නේ මේක විතරයි. අන්නේ නොකරන කෙනෙක් මේක බොරුවට කිය කිය ඉන්නවා. වැඩේ කරන්නේ. ඒක අපරාධයක් වෙන වරදින් නේද? ඒ කියන්නේ නැති එකක් නෙවෙයි. මුසාවාදයක් නෙවෙයි. මොකද? වැරැද්දක පලාදකවත් නැතුව. එහෙම උත්තරීතර වැඩක් කරනවා කියලා බොරුවට පොරොන්දු වෙන්නේ. කොයිතර අපරාධයක්? ඉතින් ඔහො බොරුවට පොරොන්දු වෙන්නේ නැහැ මුල් කාලේ ඔහො විග්‍රහ කරන කිවිත් එක. එහෙලාටුවා නැති වුණාට පස්සේ තමයි ප්‍රශ්නේ අපිට දැනගන්න ක්‍රමයක් නැති වුණේ. ඒකයි හේතුව. දැන් අපි බලන්නේ මේ ಗುಣ 24ක් අපි න්‍යාය දුන්නේ. අන්ධ බව වැය කරන න්‍යාය ಗುಣ 24ක් තුන තියෙනවා. මුලින් ඉඳලාගෙන හිතලා තේරුම් ගන්න. ප්‍රයත්න කරනවා අපි ඉඳලා මුලට. අන්න අග ඉඳලා මුලට ප්‍රයත්න කරනවා අදම පදේ ගන්න. අන්න ඒක තමයි අනුස්සරම් පුණ්‍යයන් සෙත්තන් ලෝකස්සාර. කියලා කිව්වොත් අදම පද. දැන් මේකේ තියෙන හොඳ උපමාව. ලෝකයේ අනුත්තර වූ පින්කිත හදාගන්න ඉස්සෙල්. දැන් මේ කෙතකට උපමා කරලා දුන්නා. වැඩේ පහසු. මොකද කෙතර උපමා කරන්නේ? දැන් අපි දකින්න ඕනේ ගොවියෙක් කෙතක් හදනවා. ගොවියා කොහොමද මේ කෙත හදන්නේ? ගොවියර කෙත හදාගන්න ඉතින්ලා මොනවද ඕනේ කරන්නේ? දැන් මේකයි දකින්න ඕනේ. ගොවියෙකුට කෙතක් හදාගන්න උනන් ගොවියා ඉතින්ලාම කරන්නේ මොකද්ද? ඊට සුදුසු බිම් ප්‍රමාණයක් තියෙන දයක් හොයන. සුදුසු බිම්. හැබැයි ඉතින් හොඳ සිතමනයක් තියෙන. හොඳ ශාස්ත්‍රීය පොළවක් තියෙන. එහෙම දැනක් දකින්න. ඉතින් බලාගොහම දකින්න හැම වෙන්නේ මොකද්ද? මහා ගස් වැවිලා තියෙන. මහා වැල් වලින් වඳ වෙලා තියෙන. වනාන්තරයක් තමයි දකින්න හැම වෙන්නේ. දැන් එහෙම ඇතුළු යන්තම් රොඩු ගුළු ලඟවතුක් තියෙන දැනක ගිහිලා ඉතින් බොරු දැන් කරන්න ගන්න බෑ පොර නැති ඉතින්. එහෙනම් කෙතක් හදාගන්න එක වතුර තියෙන, පොර තියෙන හොඳ දැනක් වෙන්නේ. වගා කරලා තිබුණේ නැත්නම් ඒකේ හම්බෙන්නේ මහා ගස් වැල්. මොකද සල්සාරකමද වතුර තියෙනවා, පොර තියෙනවා, සල්සාර වැල් තියෙනවා මහා ගස් වැල්. මෙන්න මේවා තමයි දකින්න හම්බෙන්නේ. එහෙනම් ඒ ගොවියා ඉස්සෙල්ලාම ගිහලා එනම් කෙත හදාගන්න ඉස්සෙල්ලා බිම බලන. හොඳ බිම. දැන් දැක්කහම එයා දකින්නවා ඒකේ තියෙන සත්‍ය. පොඩ්ඩක් ඇතුළට එපිකම් කරලා බැලුවොත් ඉරේලිය බිමට වැටෙන්නේ නැහැ. මොකද? උඩ අතු වලින් වැහිලා වැල් වලින් වැහිලා අතු පතර ගිහිල්ලා බිමට ඉරේලියක් වැටෙන්නේ නැති ඉරේලිය බිමක් මේ තියෙන්නේ. තව ටිකක් බලනකොට මේක අලි ඉන්නවා, පොටි ඉන්නවා, වලසු ඉන්නවා, නයි ඉන්නවා, කොළඹු ඉන්නවා, එක එක උරුලෑවෝ ඉන්නවා. එක එක જાති සතු මේක ඇතුලේ පිටිනවා. මේ ඔක්කොම වල සතු ඉන්නවා. මොකද එකක් හොඳයි කියන්නේ සැලපරසයි. ධාමරාගෙන කන ඒ જાති උදා මේක පිළිලයි. එක්ක පැනලා දුන බයි දුවන ඒ જાති සතු. අනාතු. මේව කොට සතම ඇතුලේ ඉන්නවා අපි. දැන් දකින්න ඇයි මේ සතු ටික මේක ඇතුලේ ඉන්නේ? මුන්ට පරිසරයක් තියෙනවා. මොකද පරිසරය? මේ මහා ගස් වැවිලා. වැල් වලින් හිවිලිලා. දැන් මේක තමයි මේ පරිසරය. ඒ බඳු පරිසරයක් තුඩු. තමයි මේ සතුන්ගේ වාස භූමිය ලැදි. දැන් ඉතින් මම බලා ගන්නවා. දැන් දෙපැත්තක කෙන් දෙකක් මේ උපමා කරා. ඒවම උපසංහරි. විශේෂ සංසන්දනය කරලා. සංසන්දනය කළාම දහම් බලන්න. දැන් දකින්න මගේ අභ්‍යන්තරයක් ගුණේට නැමුවේ නැති තත්ත්වයක්. ඔන්නෝම කැලෑවා. හද නැමැති වත්තක් තියෙනවා ඒකට කියන හද වත්ත හදවු. හද නැමැති වත්ත තමයි අපි බලන්නේ මේ ඇතුලේ හදන්නේ. ලෝකේ තියෙන වත්ත තමයි අර පිට හදන්න හදන වත්ත. ওইට අනුව සංසන්දනය කළා බලන්නේ. හද නැමැති වත්ත දැන් තියෙන්නේ කොහොමද? බලනකොට අර જાතිය මේකෙත් අපි ඒකෙන් එක උපමා සංසන්දනය කළා බලන්න. අර වල් විදියට නැගී ඉන්න බුද්ධලෙව ඉන්නේ. මානිය කරතරගෙන මහා බාහනකාරය වෙලා මොන විදියකටවත් නමන්න බැරි බොහොම තමන්ගේ වසගයේ ලෝකෙ අල්ලගෙන මෙන්න මේ જાතිය ගති ලක්ෂණයක් තියෙන මාන්නාකාර වැල පිළියක් තියෙන ගස් වාගේ. ඔය ගස් වල එකිනෙකට තිබ්බ වැල්වා. ඒ જાතියේම ගැලපෙන මාන්නාකාර පුදුලි යාළුවා කරගෙන ඥාති මිත්‍රයෝ කරගෙන ඒවා ඔළුවේ දරාගෙන ඔය ලෝකෙමේ හිත තියාගෙන ඉන්නේ. දැන් ගස් තියෙනවා, වැල් තියෙනවා, ඔන්න ගස් වැල්. හද නැමැති වත්ති තියෙන ගස් වැල්. දැන් ඇතුලේ මොකද ඉන්නේ? මහා ආරම්භකාරය. අලියා. හදවත ඇතුලේ ඉන්න අලියා. ජා ආරම්භකාරය තමයි මාන්තත් ඒක තමයි. අර අලියා අලියා තුර කැලි. ආඩම්බර වෙලා මහාන්තත් වෙලා ඉන්න ගති ලක්ෂණයක් අපි අධ්‍යාත්මයේදී නම් මේක තමයි හදවත නැති මහා කැලෑව ඉන්න අලියා කියන වචන. ඒ වගේම කවුරුහරි ප්‍රකෘති නේද කලාපයින් ගත්තා. කණ්ඩායම් ගත්තා. පුරෝණු ගත්තා. ඒක තමයි ඇතුළේ ඉන්න කොටිය. ඒ කොටිය රැලක් ඉන්නවා ඒ හදවත නැති කැලෑව. ඒ වගේම ගොරෝගොර කුම්බගෙන ඉන්නවා. කුම්බගෙන ඉන්නවා ඔහු ගති ලක්ෂණ. ඒ තමයි ඉන්නේ වලක්. ඒ වගේම කාගේ හරි මොනවා හරි හේද ඇත්තක් නැත හොයන්නේ අපහාස කරලා ඌ කියලා බැලලා දුන්න ගැතිය ඒ තමයි ඇතුලින් හරි. කැනනෝ දැන් දන්නේ නැහැ තමගේ තරම දන්නේ නැහැ ඕන දිනේ ගිහිලා පඬිතියා වගේ ඉදිරිපත් වෙනවා කෑපතක් ගහගෙන. ඔහොම මිනිස්සු. ඔය තමයි ඉන්නේ උරුලෑව. ඒ වගේම කවුරු හරි උතහරි කිව්වොත් එහෙම කුප්පලා ගිහිලා ගමලා ඉඳන් පිහින්. ඇතුලේ ඉන්නේ නැයි. ඒ වගේම අවස්ථාවක් ආපුවාම හැංගිලා හැංගිලා පැල්ලා ඉඳන් ආයි මරණ මාරාන්තික හරදරය කරනවා. ඔය තමයි ඇතුලේ ඉන්නේ පොළොව. කොතන කොතන හරි ගිහිලා නම් මිනිහාගේ තියෙන චරිත ඝාතනය කරලා නීච කරලා එනවා. උන් තමයි ඉන්නේ කුණු කඩ. මේ වගේ මේ හැම ගති ලක්ෂණයකම ඇතිවෙන්නේ මේ මාන්නකාර අහංකාර ඇති ඇති. ඒ වගේම මේ බඳවන්නා වූ අර මාන්නෙන් බැඳිලා ඉන්නේ. ඒ වගේම ආශාවන්ගෙන් වෙලිලා ඉන්නේ. ඔය ගස්වැල් තියෙන හදවත නැමැති කැලේ තිබුණොත් ඔය සතුන්ද වාසකුද? එනවා ඒ වගේ හැම කැලෑවක පිට ගොවිතැනක් කරන්නත් දැ ලෝකෙ. එන ලෝකෙ ගොවිතැනක් කරන්න ඕන කරන ගොවියා වැඩක් කරනවා. ඉතින්ලා මොකද කරන්නේ ගොවිතැන කරන් අර කැලේ තියෙන ගස් ටික උදුරලා පෙරලා දානවා. කැපුවොත් සැලවෙන්නේ නැ උදුර උදුර පෙරලා. දැන් පෙරලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර ගසුත් ඉවරයි වැලුත් ඉවරයි ඔක්කොම ආයි පවතින්නේ බෑ. පෙරලා දැම්මට පස්සේ. දැන් ඇතුලේ කැලේ ඉන්න සතුන් දැන් ඉඳන්නේ. පෙරලන කරන සතුන්ද? වාසභූමිය කැල නැති වෙන්නේ. එන ගස් ටික පෙරලනකොට වැල් ටික කපලා දාන කොටම සිද්ධුනේ ඒ තමයි සතුන්ට වාස භූමියක් වශයෙන් තිබෙන ලෝකේ තිබෙනවා මේ පරිසරයේ දුහ නැතුව. ඊට පස්සේ මොකද කරන්නේ? ඕක පෙරලා තිබුණා තව ගැලවිලා කියන රොඩු කරුටි ඇතුළේ. ඕක දවලා හුච්චලා ගන්න. ගොවියා හිත හදන. දැන් අපිත් බලන්න ඕනේ. ගොවියා හිත හදන හැටිද ඇතුළේ හදන. හදන හැටි වත් හදන. මේ තමයි හිතක් හදන්නේ. ලෝකේ හිතක් හදන හැටිදම අනුසාරයෙන් ඕනේ. අභ්‍යන්තරයේ ගුණකිත හදන්නේ. සාසනික ගුණකිත හදන්නේ. එහෙනම් මොකද කරන්නේ? මාන්නාකාරකම ඇති ගතුයි. ඔය එල්ලගෙන ඉන්න, තමන්ගේ ඉන්න පිරිසයි කියයි නම් එල්ලගෙන ලොකු බංකේ ඉන්න පිරිසයි. ඕකේ දින උද්දාමයේ ඔය මාන්නාකාරකමයි දෙක ඉස්සෙල්ලා කපා ගන්න. මෙන්න පළවෙනි ආරම්භ කරන දිනම තිබිය යුතු දෙයක්. මාන්නේ උද්දාමයේ ලොකුකමයි ඔක්කොම පිරිසයි ඔක්කොම එක අදින බැඳීම ඔක්කොම පැතගෙන ගන්න. බෞද්ධ විලායකම් ගුණ වලන පළවෙනි තැන. ඒක කපනකොටම මොකද වෙන්නේ? ඕකේ හිටපු අහංකාරකමක් ඉවරයි. මහාන්තත්කමක් ඉවරයි. ගොරව කලාපයින් ගතිත් ඉවරයි. අභ්‍යන්තරය සතුට කැලේ ඉන්න බැරි වගේ දැන් අභ්‍යන්තරේ අර මිස ගතිය වලට ඉන්න බෑ. ඒ ගතිනේ අපි සතු ඔක්කොම ඇත්තේ. ඊට පස්සේ හැබැයි දැන් මොකද පුරුදු වෙලා තිබිච්ච ගති ලක්ෂණ යනවා. මාන්නේ කපා දැම්මට අනික මාන්නේට බහරක් එහෙම ගහුවොත් එහෙම ඉවසන්න බෑ අතල කුපිය. කියන්නේ නැහැ කරන්නේ. දැන් කපා දැම්මම වැත වෙනවා වගේ තියෙනවා. නමුත් හිත ඇතුලේ තව අපෝ ගහේ රුදු රුදු තියෙනවා වගේ. ඒක දවල් අලු කරනකම් ඒටි තියෙනවා වගේ. ඔන්න අභ්‍යන්තරයේ රුදු රුදු තියෙනවා. ඒකේ තිබෙන වරද දැකලා. ඒකත් දවා හදනවා වගේ. අභ්‍යන්තරේ අපි හිතෙන් පිට දවා හදනවා. මේක මගේ හිතේ තියෙනවත් වටන එකක් නෙමෙයි. කාම විතර්ක, ව්‍යාපාර විතර්ක, විහිංසා විතර්ක කියන්නේ. මේවා තමයි මේ ඇතුලේ තියෙන පෙරලා දාපු ගස්. එලිබැස්සොත් එහෙම තමයි කයින් වදිනින් ක්‍රියාත්මක වෙන්නේ. අභ්‍යන්තරේ විතර්කන කරනවා විචාරනවා. අන්නේ විතර්කයි ਵਿਚාරයි දෙකේ ආදීනව දැකලා නම් ඒ දෙක අත්හැරලා දාන්න වැඩ කරගෙන යනකොට ධර්මානුකූලයි. හිට වෙන්නේ මොකද්ද? අභ්‍යන්තරේ කැලේ කිලි. ඒක පළු වෙනවා. පිට කෙත හදන ගොවිය පිට තියෙන කැලේ කිලි. ඒ ගස්වැල් ටික පළු වෙනවා. දැන් අළු වෙලා ගියා. කියන්නේ පදම් කරගත්තේ නැති පොලොවක් හම්බ වෙන්නේ. හැබැයි දැන් ඉරේලිය වැඩ. ඉතර ඉරේලිය වැඩ. ලෝකෙක ඉතර ඉරේලිය වැටනවා. අභ්‍යන්තරයේ හදවත නැති දෙකද දැන් ප්‍රඥා ගුණය පහළ වෙනවා. ඥානාලෝකය වැඩ කරනවා. එතකන් මෝහාන්ධකාරයේ හිටියේ දැන් ක්‍රමක්‍රමයෙන් ඇත්ත නැත්ත තේරෙනවා. වැදගත්දී තේරෙනවා. කලෙවිද්ද තේරෙනවා. මොකද ඥානී නැමැති ආලෝකය වැඩි වැඩි හිතවිලි ඇලගහනවා. ලෝකේ පොළොට අවු වෙනවා. දැන් මේ අවු වැටෙන පොළොව තව ගොවිතැන් කරන්න හුදුනේ. උත්පාදයන් තියෙන උස්මිටි දැන් සමතලා නැහැ. එහෙනම් මේ සමතලා නැති පොළොව ඉන්න සම කරගන්න. ඒ වගේ අපි සැලෙන්නේ නැතුව, ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව සමතාවය කරලා අභ්‍යන්තරේ සම කරගන්න. සම කරගන්න වතුර. එහෙනම් කොහේ හරි වල වතුර පාරක් වෙලා වතුර හරව ගන්න ඕනේ දැන් අර කෙතේ. ඒ වගේ අපි කරුණා, මෛත්‍රී, සිහිල් ජලාශය හරව ගන්න ඕනේ හදවත නැති කෙතේ. දැන් වතුරක් තියෙනවා, තව විපත් තියෙනවා, දස්කලක් නැහැ ඔක්කොම හරි. දැන් මොකද කරන්නේ? සතු පයින්න පුළුවන් තව වටේ කැලේ තියෙන්නේ. අලු වෙන කර ඉතුරු වෙච්ච රොඩු වලින් දහන දඩු වෙන. ඒව නැගින්නේ නැහැ නැවත පළවෙනියම නෑ. බාහිර හසුන් ඉඳ බැරි ඉඳ හලස් කරගන්න. ඒ වගේ ඉතින් අපි අරගන්නවා පංච දුස්චරිතයෙන් වැළගෙන හො අදිස්ත්‍ය. මම ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරමර වංචා කරන්නේ නැහැ, සුරා සූදුරාචාර කරන්නේ නැහැ, බොමු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. මේව ගන්නවා අදිස්ත්‍ය. ඒක දස අකුසලියම කරන්නේ නැහැ කියලා අදිස්ත්‍යනය කියලා වැටක් බැඳලා. උසාහේ වීර්ය නැවත. අවස්ථාවක් ආවට මම ඒව කරන්නේ නැහැ. දැන් හරියට වැට බැඳලා වගේ බාහිර හසුන් නැහැ ඇතුළේ ඉඳලා. වගා විනාශ කරන්න බෑ. දැන් කෙටක් හදලා ඉවරයි. ගොවිය අපිට. අපි අභ්‍යන්තරයේ කෙටක් හදලා ඉවරයි අපේ හදව. හැදුවර දැන් පුණ්‍යක් කෙට්ටන් උනා ඇතුළේ. දැන් බැගලා පින් බීජයක් මේ දැම හොතර වැපිරලා ඉන්නේ. ගොවියත් දැන් මොකද එහෙම දැන් මෑ හරි මුං මෑට හරි මොනවා හරි දැම තියෙන හොඳට හරවල අර බින්න හැදිලා ඉන්නේ. හැබැයි පින් කෙට හැදුවා. ඒ වගේ සාමාන්‍ය එකක් කපලා ගන්න නෙමෙයි. හැල්වි, මාවි මොනවා හරි වැදගත් ඊයක් කපලාගෙන වැදගත් ධාන්‍යයක් කපලා. අනුත්තර වන්න පිට හදා ගන්න ඔයයි. හොඳ දේවල් කරගන්න. එහෙනම් අපිත් මේකේ පින් වැපරුව පින් පල දෙන්න. ඒ වගේ විලා ඉවරේ නේ. එහෙනම් මේකේදී වපුරා ගන්න පිනක් තියෙන්න ඕනේ සාසනික පින. සාසනික පිනක් හේතු කරගෙන මොකද වෙන්නේ? සාසන මාර්ගයේදී හේතු වෙන නිවන් අවබෝධයේ ආධාර වෙන ආයුෂ වර්ණේ සැපේ බලයේ ප්‍රඥාවකින් පරිභාන ඥානෙකින් මෙන්න මේ කාරණා ඔපලංගෙ ඉඳ පටන් ගන්නවා සාසනික පින්මකට බැස්සා. අන්න දැන් අපි අනුත්තර පින්කෙටක් හදාගත්ත ලෝකෙ. අභ්‍යන්තර ලෝකේ අනුත්තර පින්කෙද දැන් හදලා ඉවරයි. බාහිර ලෝකේ අනුත් පින් මේකෙද ගොවියා කියලා ගොවියා හදලා ඉවරයි. අන්න ගොවියාගේ උපමාව ගත්තා කිව්වොත් ඔන්නේ උපමාව තුලින් අරගෙන ඉවරලා ඉතින් පළමුද උපමාවක් නැතුව ඉන්න බැරි හින්දායි උපමා සංසන්දනය කරලා ඉතින් දහම්මගර ඉතලා දැහැගත්තා. දැන් මෙන්න පඩි 24න් පළවෙනි පඩිය ගුණය ආවා. යාප දෙදයි දිනා. දැන් ඉන්නේ. දැන් ඊළාට බහින්න තියෙනවා එක. අංජලි කරණි. දැන් ඒ ගුණයටත් ඉන්න ඕනේ ඊළඟ. දැන් මෙතෙන්දී අපි දකින්න එකද. ගුණ ධර්මයට ආපු නිසා දස අකුසලයේ යමක් නොකරන අදිස්ත්‍යනය කරගෙන ඉන්නවා. දස අකුසල් කියන ඒවා ඇති වෙන ඉන්දිය හිංසාව අවට දකින්න. ඔතෙන් එතකොට. අනේ දස අකුසලයේ ඉන්දිය හිංසාව අවට දකින්නකොට. අපි ඒවා දකින්න. හරිද අනුවාදේ. මේ දස අකුසලයේම නැගින්නේ මනසෙන් හිතලා කල්පනා කරලා තමයි මිනිස්සු වැරදි වැරදි හොඳයි කියලා කරන්නේ. ඔළුව යාපු අඟක් වාගේ තමයි ඔය එක අකුසලය. ප්‍රාණඝාතේ එක අඟ. හොරමර වංචාව තව අඟ. කාමීත්‍යාචාරය තව අඟ. අගෙන් කරන්නේ මොකද්ද? කාට හරි හිතෝ එක විතර හොඳ එකක් සතනද ගත්ත. තරංගෙද ගත්ත. අඬ හිතවල ගත්ත එකක් තමයි අඟ. අඟක් වාගේ ගෑවිලා ඉන්න වැඩ පිළිවෙලක් තියෙනවා නම් ඔයාලට කියනවා අඟ. දැන් මේ අඟ 10ක් තියෙනවා. ඔය හිංසා පීඩා කරන්න යොදා ගන්න ලෝක සත්තු. අපි ඕවට කිව්වා දස අකුසල. ආනගත අදත්තා දාන කාමීත්‍යාචාර මුසාවාද කිතුනාවද පොසාවාද සම්පප්පලම් අවිද්‍යා ව්‍යාපාද විද්‍යා දිටි. මෙන්න මේ අංග 10ක් තියෙනවා. දැන් අපි හදාගෙන ඉන්නවා ඔළුව උල් අන්තත්. එකක් නෙවෙයි තියෙන්නේ. පොන් 10ක් තියෙන අන්තත්වක් ඉහිතියකින් තමයි ඉන්නේ. ඔක තමයි ලෝක සත්‍යයේ සාමාන්‍ය සත්‍යයේ ගම. දැන් මොකද කරන්නේ? ඔය අන් 10 ක්‍රියාත්මක කරන්නේ. අංග ගුලි කරගන්නවා කිය කිය බැලුවා. අංග ගුලි කරගන්න ගති ලක්ෂණයෙන් අපිට රූපකයක් හැදිලා තියෙනවා. අංග ගුලි කරගන්න ඒවා 10යි. අපි හොරිවා අඟුලි 10ක්. ඒක දෙදෙන්න පුළුවන්. ඒතර මොකද? අංග ගුලි කරගත්තාම ඇති වෙන්නේ අඟුලි. අඟුලි කියන වචනේ අපි කියන ඇඟිලි. ඇඟිලි 10ක් කියන්නේ අඟුලි 10යි. මේක තමයි අපි ලෝකේ අල්ලන්න, පාපේ අල්ලගෙන ලුයි රෝගේ සැරිසරසරා දුක් විඳින්න හදාගත්ත උපකරණ 10යි. මේක තමයි හැමලියෙම ප්‍රයෝජන දෙන්නේ. අඟ ගුලි කරගත්තොත් ඉන්නේ මේවා වකුතු වෙලා. ගුලි වෙලා. දැන් මොකද කරන්නේ? අඟ ගුලි කරගන්නේ දැන් ඉන්නේ අඟ ගුලි කරණීය වෙලා ඉන්නේ. දැන් අපි යන්න ඕනේ නෑ දිය කරලා හරි. ජලින් හරණීය කරන්න. ජලි කරනවා කියන්නේ දිය කරනවා. අඟ ගුලි කරණීය වෙලා ඉන්නේ කෙනා එකෙන් එක අඟ ජලි කරණීය කරනවා. අය කරගන්නේ. මේ කොහෙද කරන්නේ? අර හදවත නැමැති වත්තේමයි මේක කරන්නේ පිටින් එක කරන්න බැහැ. ඉතින් මොකද කරන්නේ? කානඝාතේ දිය කර හැටි. පොරබර වංචාව දිය කර හැටි. දිය කරන්නේ පුලිස් ගුලි කරේ ඉන්න එකේ තිය. වංක වෙලා තිබිච්ච එක අවංකව. අවංකේනෝ දිය කර. කාම මිත්‍යාචාරේ අතරින් දිය කර හැටි. ජලි කර දිය කර. මුසාවාදී ජලි කර නියද. සිසුනා වාචා ජලි කර නියද. පරසා වාචා ජලි කර නියද. සම්පාපලාපා ජලිකරණීය කළා. අවිද්‍යා ජලිකරණීය කළා, ව්‍යාපාද ජලිකරණීය කළා, මිත්‍යාදීති ජලිකරණීය කළා 10ම දිගහැරුවා. මේක තමයි මම පපුවේ තියෙන්නේ කියලා සංකේත දන්වන පපුවට වැන්දක. මෙන්න නමස්කාර කරන්න පපුවට අපල. මෙන්න හිතනම කරයිතු කරන්නේ තාම මේ කරන්නේ. මේකේ සංකේතය තමයි පපුවේ ඇඟිලි දික් කළා අධික තියන එක. අංග ජලිකරණීය කරන එක ගත පපුව. හැබැයි රෝග කියන්නේ ඉඳි ඉතරක් මදි. විතර කල්පනාවේ ගත්ත නලල. ඉස්මුදුරෙන් දරාගත්ත ගත ඉස්මුදුරෙන්. දැන් මේ ක්‍රියාවලිය දකලා අංජලි කර්ණීය වැඩ පිළිවෙල මොකක්ද ආවම දොහොත් මුදුන් දිලා වඳිනවා කියන අංජලි කර්ණීය කියලා කියන වචනේ කියනවා. ඒක අර්ථයේ විග්‍රහුනේ නැහැ අර්ථය හැංගිලා තියෙනවා. නේ අධික දොහොත් මුදුන් දීම ක්‍රියාවලියක් විතරයි ක්‍රියාව කර්මය කියලා ගන්න බෑ. ඒතරම් සම්බන්ධ වෙනවා ඒ වැඩ පිළිවෙල කරන්නේ. එහෙනම් අංග දිය කරහින්න ක්‍රියාවලිය ජීවිතයේ දෙවෙනි කළා මම ඉස්මුදුරෙන් බාර ගන්නවා. මෙන්න මෙයාට කියන්න පුළුවන් අංජලි කරණීය ගුණීට ආවා. ඔන්න ඊළඟ දෙවෙනි ගුණීට ආපුනි. අධ්‍යක ඉහ උල තියාගෙන වැන්දර අංජලි කරණීය වෙන්නේ නැහැ. ඒක සංකේතය. ඒ සංකේතයෙන් කිව්ව දහම තමල් ළඟ තියෙනවා නම් අංජලි කරණීය. එහෙම කරන්න බැරි නම් අංජලි කරණීය නැහැ. බොරුවක් කරනවා. අධ්‍යක ඉස්මතු තියාගෙන සාදු සාදු කියලා බොරුවක් කරනවා. එහෙම නැහැ. සාදු 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 කියලා වචන තුනක් කියනවා. අධ්‍යක ඉස්මතු තියාගෙන කායේන සංවරෝ සාදු පුළුවන් නම් කියන්න. සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ. එහෙනම් කයි කෙරෙද්දී විත ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර නැත්නම් කායේන සංවරෝ. සාදු නියතාව. සාදු වාචාය සංවරෝ. මුසාවාද නැහැ, පිසුනාවාද නැහැ, පරසාවාද නැහැ, හම්බප්පලක් නැහැ, වාචා සංවරයක් තියනවා. තව සාදු පාඩ හඳුන්නේ නැහැ. මනසා සංවරෝ සාදු. ලෝභ නැහැ, තරහ නැහැ, මොහොත. මනසා සංවරෝ. එහෙනම් උනේ අංජලි කරන්නේ එනම් දොහොත් මුදුන් දිය සාධුකාර තුනක් දෙන්නේ අර්ථය ගත්තා නම් දකිනවා හරියටම අංජලි කර්මීය වෙනවා. අංජලි කර්මීය ගුණයට ඇතුල් වුණ කෙනෙක් ඊට සුදුසු උතුමන් කෙරෙහි ගිහිල්ලා අධ්‍යක ඉස්මුදිලා සාධුකාර තුනක් දෙන්නේ මම ඉන්නේ මෙතන කියලා කියන්නේ. ඒ කියන අර්ථය යටපත් වෙලා ගියරවත් ක්‍රියාව කරගෙන ඉවිලා නම් මම ගරු කරනවා මම ඉන්නේ මේ අංජලි දෙවි පැද නමස්කාර කරන තැන කියලා බොරු කිව්වා. නේද ධර්මයේ අර්ථය වැළඳාම සිද්ධ වෙන්නේ. අංග පහක් තියෙනවා. අංග පහක් පිළිවගෙන ඔය ටික කරමු. අපි ළඟ තියෙනවා. ශික්ෂණය වීම අංග පහක්. යම් කිසි පාප කර්මයක් අපතුලින් පහ වෙලා ගියාද? පහාන සීලයක්. සමයේ විමුණාන වේරමණී සීලයක්. ඒ වගේම චේතනාවෙන් විමුණාන චේතනා සීලයක්. අසංගරත්යෙන් විමුණාන සංවර සීලයක්. මොන හේතුවක් නිසා මේ කැදෙන්නේ නැත්නම් අවිචික්‍රම සීලයක්. මෙන්න මේ කාරණා පහක් මෙතන සිද්ධ වෙනවා. ඒවර මේකේ සංකේතයක් තියෙනවා පොළොවට. පොළොව සීලයට සම්බන්ධ කරලා උපමා කරනවා. සීලයයි පොළොවයි උපමා සම්බන්ධ කරලා තියෙන්නේ මේ සාධනේ ආරෙමිනි සීලේ පතිත්තාය කියන සීලේ පිළිහිදීමද පීඨිය පොළොව. පොළොවේ පිළිහිදීම. පහාන වේරමණී කිං සීලං. සීලේ නම් කුමක්ද? පාන සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිචික්‍රම සීලං. මෙන්න සීල්ම. පන්සිල්. ඔන්නෝයි පහේ පිහිටපුවා. සීලේ පිහිටි. සීලයේ පිහිටපු එක සංකේතවත් කරනවා. සීලේ පොළොට උපමා කරලා මම අංග පහකින් පොළොවට පිහිටි. ධන දෙක පිහිටෙව්වා, වැලමි දෙක පිහිටෙව්වා, නල්ල පිහිටෙව්වා. පසංග පිහිටි. ඔය ටික බොරුවට කරන්න පුළුවන්. හැබැයි පහාන වේරමණී චේතනා සංවර අවිතික්කම කියන සීලගුණේ පිහිටලා මම ඉන්නේ කියන සංකේතය පෙන්නලා යෝග ටික. එතන ඉඳලා අත් දෙක උස්සලා තියා ගන්නවා ඉස්මුදින් දිගට. නල්ලත් පස්වල බිව තියාගන්න. එහෙනම් පහාන වේරමණී චේතනා සංවර අවිතික්කම කියන සීලගුණ පහක ඉන්න මම මේ පොළවේ අංග පහ පිහිටවල ඉඳන් වෙන්නේ අන්නේක ඉන්නවා කියන සංකේතය. ඉස්මුදුනේ අංග ජලි කරපු කුණේ දරාගෙන ඉන්නවා කියන එක අංජලි කර්මියුගුණේ. තම ඇඳිලි බඳ නමස්කාර කරලා පහක පිහිටවල ඉඳන් කියනවා. අන්තිම කාර්යයට පුළුවන් ඕක කරන්න පියා. අද වෙනකොට එහෙමත් වෙයි. ඉතින් අපි වැඳක් හරියට වැඳුම් වැඳනම් කවදාවත් දුගතියට යන එක දැක්කේ